මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශමක ශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံपि संघं शरणं गच्छामि, तृतीयံपि बुद्धं शरणं गच्छामि, तृतीयံपि धम्मं शरणं गच्छामि, तृतीयံपि संघं शरणं गच्छामि, සරණගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස, යෝ සාසනං අරහතං අරියානං ධම්මජීවිනං පටික්කෝසති දුම්මේධෝ දිඨින් නිස්සාය පාපිකං, ඵලානි කට්ඨකස්සේව අත්ථ ධඤ්ඤාය පල්ලතීති. සදහවත් පින්වතුනි, සම්බුද්ධ ශාසනයේ නියම පරමාර්ථය ලෝක සත්වයා අරහත්වයෙන් කෙළවරවන ආර්ය මාර්ගයට යොමු කිරීමයි. ඒ පරමාර්ථයට පටහැනි යම් යම් දෘෂ්ටි පාප දෘෂ්ටි නමින් බුදුරජාන් වහන්සේ හඳුන්වා වදාළා. නොයෙකුත් ආත්මාර්ථකාමී අදහස් ඉෂ්ට කර ගැනීමේ අරමුණෙන් එවැනි දෘෂ්ටි ඉදිරිපත් කිරීමේ ආදීනවත් පෙන්වා වදාලා අද මේ මාතෘකා කරගත්තු ගාථාවත් ඊට අදාළ නිදාන කතාවත් ආශ්‍රයෙන් අපට මේ කාරණය පැහැදිලි කරගන්න පුළුවන් වේවි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේදී මේ ගාථා ධර්මයේ වදාළේ කාල කියන තෙරුන් වහන්සේ නමක් සම්බන්ධයෙන්ුයි. සවැත් නුවර එක්තරා ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් මේ කාල තෙරුන් වහන්සේට නිරන්තරයෙන් උපස්ථාන කිරීමේ යෙදී සිටියා. මහත් අනතුරු ඉඳගෙන, ඒ කියන්නේ මවක් මෙන් ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් උපස්ථාන කරමින් සිටියා. ඒ උපාසිකාවගේ අසල්වැසි පිරිස නිතරම බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා ඇවිල්ලා වර්ණනා කරනවා. බුදුවරු කොයිතරම් ආශ්චර්යවත්ද, දේශනාව කොයිතරම් මිහිරිද කියලා, බුදුරජාන් වහන්සේලාගේ දේශනාව කොයිතරම් මිහිරිද කියලා. මේ කහලා උපාසිකාවටත් බුදුරජාන් වහන්සේගෙන් බණ අහන්න යන්න හිතුණා. ඒ අදහස අර කාල තෙරුන් වහන්සේට සඳහන් කළාම ඒ තෙරුන් වහන්සේ කියනවා යන්න එපා කියලා. බුදුරජාන් වහන්සේගෙන් බණ අහන්න යන්න එපා කියලා දෙවරක් තුන්වරකුත් අවසර ඉල්ලුවා. ඒ එපයි කිව්වා. මොකද හේතුව මේ තෙරුන් වහන්සේට හිතුණා මේ උපාසිකාව බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ ඇහුවොත් මට ලැබෙන උපස්ථාන අඩු වෙයි කියලා. නමුත් මේ උපාසිකාව එක දවසක් දා උදෙන්ම ආහාර අරගෙන දෙහිවස් අදිෂ්ඨාන කරගෙන දියණියට කිව්වා ඒ හාමුදුරුව වැඩියාම හොඳට දානමාන සූදානම් කරලා දෙන්න කියලා තමන් ගියා බුදුරජාන් වහන්සේගෙන් බණ අහන්න. කාල තෙරුන් වහන්සේත් වෙලාවට පිටින් වැඩලා ගෙදරට දානේ වන්දනලා ඉවරුනහම අහනවා කො මහ උපාසිකාව කියලා. ඒ දියණියගෙන් ඇහුවා. අම්මා බුදුරජාන් වහන්සේගෙන් බණ අහන්න ගියායි කිව්වහම මේ හාමුදුරන්ට ලොකු දෙවිල්ලක් ඇති වුණා ඊර්ෂ්‍යාවෙන් වගේ. විගහට ගිහිල්ලා බුදුරජාන් වහන්සේ බණ කියන තැනට ගිහිල්ලා එතකොට දැක්කාර උපාසිකාවට ධර්මය දේශනා කරමින් ඉන්න කිට්ටු කළා කිව්වා භාග්‍යතුන් වහන්සේ මේ ඒ ඔය උපාසිකාවට වැඩිය ධර්මීය ගැඹුරු ධර්මය තේරෙන්නේ නැහැ. පංචස්කන්ධ ගැන එහෙම කියන්න යන්න එපා. දාන කතා සීල කතා ටික කිව්වාම ඇතේ කිය. බුදුරජාන් වහන්සේට තේරුණා මේ හාමුදුරුවන්ගේ අදහස් කියලා. ඔන්න ඊළඟට ඥාන භික්ෂුව කියලා අමතලා කියනවා යම් කෙනෙක් මේ විදිහට වැරදි දෘෂ්ටියක් නිසා ශාසනයට පහර ගන්න හිතනවා නම් ඒතනැත්තා නුඹ මේ කරන්නේ තමාගේම විනාශයට හේතු වෙන දෙයක්ද කියලා අර ගාථා ධර්මයේ වදාලා යෝ සාසනං අරහතං අරියාණං ධම්ම ජීවිනං පටික්කෝසති දුම්මේධෝ දිඨින් නිස්සාය පාපිකං ඵලානි කට්ඨගස්සේව අත්ථගඤ්ඤාය පල්ලති. යම් අඥාන පුද්ගලෙක් පාපී දෘෂ්ටියක් නිසා ධර්මානුකූල ජීවිකාව ඇත්තා වූ ආර්ය ඒ රහතන් වහන්සේලාගේ ශාසනයට නිග්‍රහ කරයිද, හෙතෙම උණගහ කහටගත්තු ගෙඩි වගේ තමන්ගේම විනාශය සඳහා සමෘද්ධියටපත් වෙයි, තමන්ගේ කටයුතු සඵල කරගනී කියලා, තමන්ගේම විනාශයටයි ඒ සමෘද්ධිය ඇති වෙන්නේ කියන ඔය කාරණේ ප්‍රකාශ කර වඩාලා. ඉතින් මේ කථාන්තරයේ ගාථාව එහෙම ආශ්‍රයෙන් අපට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගෙන් දේශනාව ඇහිීම ගැන මේ තෙරුන් වහන්සේ බයක් ඇති කරගත්තේ, ඊර්ෂ්‍යාවක් ඇති කරගත්තේ මොකද? සමහර විට අර උපාසිකාව නිවන් පැත්තේ නැඹුරු වෙලා ඒ ගැඹුරු පැත්තේ නැඹුරු වෙලා කියොත් එහෙම තමන්ට ඒ කෙරෙන උපස්ථානිය නැති වෙයි කියලා ආත්මාර්ථකාමි දෘෂ්ටියක්. ඒ විදිහට ඒ එකට කියනවා ඒ මසුරුකමට කුලමච්චරී කියලා. කුලමසුරුකම් කුලයන් පිළිබඳ මසුරුකම, තමන්ගේ ඒ දායක කුලයන් පිළිබඳව මසුරුකමක් නිසා නොයෙකුත් විදිහේ මසුරුකමේ ප්‍රභේද තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක් සංඝයා වහන්සේලාට ඒ විදිහටම අනුදැනව දාරලා තියෙනවා. ඒ වගේම ඒක පරමාර්ථයක්. ක්‍රමානුකූලව ධර්මයේ උත්තරින් පණීත පණීතං කියන ආකාරයට ක්‍රමක්‍රමයෙන් ඉහළින් ඉහළට වඩ වඩා සියුම් ධර්මය කරා ඒ ශ්‍රාවකයන් අසන්නන්ගේ සිත් යොමු කිරීමයි පරමාර්ථය. මේක ගැන හොඳ දේශනාවක් බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර ഘോഷිතාරාමේදී ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළා. ඒ කාලේ හිටියා උදායි කියලා භික්ෂුවක්. ඇත්ත වශයෙන් මේ ශාසනයේ හිටපු ඉතාමත්ම අසංවර දුශීල අලජ්ජී භික්ෂුවක් තමයි උදායි කියන්නේ. ඒ උදායි භික්ෂුව නිසා බොහොම විනය නීති පවා බුදුරජාණන් වහන්සේට පණවන්න සිද්ධ වුණා. නමුත් මේ උදායි භික්ෂුන් වහන්සේ දීපින්නතුන් අතර බොහොම ජනප්‍රියයි. ඉතාමත්ම ජනප්‍රියයි. ඒක දවසක්දා මේ උදායි හාමුදුරුවෝ විශාල ගිහි පිරිසක් රැස් කරගෙන බණ කියනවා. ඕක දැකලා ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, අන්න භාග්‍යතුන් වහන්සේ උදායි ආශ්‍රමතුන් විශාල ගිහි පිරිසක් රැස් කරගෙන බණ කියනවා. ඒක ගැන අමුතුවෙන් නොකිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ආනන්ද අනුන්ට ධර්මය දේශනා කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක බොහොම අමාරු දුෂ්කර වැඩක්. ඒ දේශනා කරන තැනැත්තා තුල ගුණ ධර්ම පහක් පළමුවෙන් ඇති කර ගන්න ඕන, පිහිටුවා ගන්න ඕන. මොනවද ඒ කාරණා පහක්? හිතේ ධාරණය කරගෙනයි ඒ ධර්මය දේශනා කරන්න ඕන. පළමුවෙන එක අනුපිළිවෙල කතාවක් කරමි කියන අදහස්. කෙටියෙන් ඒ කාරණා ටික දක්වලා පස්සේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අනුපිළිවෙල කතාවකින් ධර්ම දේශනාව පවත්වනවා පළමුවෙනි කාරණා. දෙවෙනි කාරණය හේතු උදාහරණ අවස්ථානුකූලව දක්වමින් ධර්ම දේශනාව පවත්වනවා. තුන්වෙනි කාරණය ඒ අසන්නන් කෙරෙහි දයානුකම්පාව හිතේ ඇති කරගෙන ධර්ම දේශනා කරනවා. හතරවෙනි කාරණය සිව්පසේ බලාපොරොත්තුවක් නැතිව බුද සත්කාර බලාපොරොත්තුවක් නැතිව දේශනාව පවත්වනවා. පස්වෙනි කාරණය තමන්ගෙත් අනුන්ගෙත් ගුණ නොනසමින් ධර්ම දේශනාව කරනවා. මේ කිව්වේ කෙටියෙන් සවිස්තරව කියනවා නම් අනුපිළිවෙල කතාව කියන එක මේ පින්නතුන්ට කලින් අවස්ථාවලත් අපි දක්වලා තියෙනවා. බුදුරජාන් වහන්සේගේ දේශනා විලාශය දක්වන්නේ මේ ධර්මයේ සඳහන් කරනවා පද මාලාවක්. දාන කතං, සීල කතං, සද්ද කතං, කාමාණං ආදීනවං, ඕකාරං, සංකිලේසං කියලා පළමුවෙන්ම ඒ අනුපිළිවෙල කතාව යන්නේ. දාන කතාවෙන් දාණය හොඳ ප්‍රතිපත්තියක්, සීලය හොඳ ප්‍රතිපත්තියක් කියලා ඒ දාණය සීලය දාලා ඊනාට ඒ වායානි සංස වශයෙන් දිවිලෝ උපත ලැබෙන බව සග්ග කතං, දිවිලෝ ඒවයි ආනිසංස ලබාපු අය පිළිබඳ කතාන්තර. ඊළඟට එහෙම කිව්වට පස්සේ එතනින් අතර කරන්නේ නැහැ. ආයිත් අහසේ ඉඳලා වැටුණා වගේ ඔන්න කාමාණං ආදීනවං. මෙලව තියනත් දෙව්ලව තියනත් කොයි තියන අයවත් කොයි කාමයන් ඒවා අනිත්‍යයි, එය කාමාණං ආදීනව, ඒවා ආදීනව පක්ෂිය, ඒවා නරක විපාක. ඕකාරං සංකීලේසං, ඕකාරං කියන්නේ ලාමක බව, කෙලෙස් උපදවන ස්වභාවය, ඕවා මතක් කළ දෙනවා. ඒ මෙලොව පරලොව දෙව්ලොව සැපවින්දත් දන්සිල් කරලා ඒක එයින් සෑහීමකටපත් වෙන්න බෑ, ඒවයි ආදීනව මෙහෙමයි, ලාමක දේවල් පංචකාම සම්පත්තිය කියලා. ඊළඟට යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේට වැටහෙනවා නම් අර ඒ ශ්‍රාවකයාගේ සිත ගැඹුරු ධර්මයකට යොමු කරන්න තරම් මෝරලයි කියලා, අන්න ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ වගේම නෙක්ඛම්මේ ආනිසංසං අර විදියට පංචකාම සම්පත්තිය ආදීනව පක්ෂය, ලාමක පක්ෂය, කෙලෙස් උපදවන ස්වභාවය එක්කම නෙක්ඛම්මේ ආනිසංසය, ගිහිගෙන් නික්ම පැවිදි වීමේ ඇති ආනිසංස පක්ෂයත් ප්‍රකාශ කරනවා. අන්න ඒ අවස්ථාවේ අර ශ්‍රාවකයාගේ හිත හොඳට මෝරලා ආවනම් අන්න ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේලා විසින්ම ලෝකයාට හඳුන්වා දෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය දේශනාව පවත්වන ඕකයි අනුපිළිවෙල කතා. එතකොට ඕනෑම සංඝයා වහන්සේ නමක් ආයේ විදිහේ ධර්ම දේශනාවක් කරනකොට මෙන්න මේ කාරණා හිතේ තියාගෙන ක්‍රමක්‍රමයෙන් ශ්‍රාවකයන්ගේ සිත නිවන කරා යොමු කළ යුතු බවයි එතනින් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තමයි ඒ අවස්ථානුකූලව ධර්ම කතාවට අදාළ අන්දමින් හේතු උදාහරණ දක්වන්න ඕන. ඒක දෙවෙනි කාරණේ. ඒක තේරුම් ගන්න පුළුවන් මේ පින්නතුන්ට පහසුවෙන්. තුන්වෙනි කාරණේ අසන්නන් කෙරෙහි අනුකම්පාවක්, ශ්‍රද්ධාවක් ඇති කරගෙන අනේ මේ සංසාර දුකේ වැටිලා ඉන්න මේ අය කොහොම හරි ගොඩ දාන්න ඕන කියන බලවත් අනුකම්පාවකින්, දයානුකම්පාවකින් යුක්ත දේශනාව පවත්වන්න ඕන. හතරවෙනි කාරණේ අර මේ දේශනාව අහලා මට හොඳ හැටි සත්කාර සම්මාන කරත්වා, සිව්පසයෙන් අරගෙන එත්වා කියලා එහෙම හිතන්න නරකයි. පුද පූජා ඔය ඒවා වට්ටි බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි බණ කියන්නේ. ඊළඟට පස්වෙනි කාරණය එතන අර තමනුත් අනනුත් අනු තමාගේ ගුණයත් අනුන්ගේ ගුණයත් නොනසා කියලා කිව්වේ මොකද? ඒ තමාගේ ගුණය නසා ගන්නේ එකට කියන අත්තුක්කංසන කියලා. ආත්ම වර්ණන තමා ඉහළ කොට දැක්වීම, තමා හුවා දැක්වීම. මම අහවල් ඨානාන්තර නඹුනාම ඇති උපාධිධාරී කෙනෙක් කියලා ඒ විදිහට යම් යම් ආකාරයෙන් එහෙම නැත්නම් අහවල් ගුණ සම්පත්තිය ඇති කෙනෙක් කියලා ඒ වගේ ධර්ම දේශනාවල කියන්න යන්නේ නැහැ. ඒ වගේම අනුන්ගේ ගුණ නසන්න යන්නේත් නැහැ. අනුන්ට විවේචනාත්මක විදියට ගැඹුරු ඒ අයට එල්ල කළා, ඒ අයගේ ගුණ නසන්න යන්නේත් නැහැ. ගුණවතුන්ගේ ගුණ විනාශ කරන්න යන්නේත් නැහැ. ඔන්න ඔය විදිහට ඒ කාරණා හිතේ ධාරණය කරගෙන ධර්ම දේශනා කළ යුතු බවයි ඒ කාරණා එතනින් කියවෙන්නේ. එවගේම තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අපිරිසිදු ධර්ම දේශනාවත් පිරිසිදු ධර්ම දේශනාවත් මොකද්ද කියන එක සංඝයා වහන්සේලාට හඳුන්වා දුන්නා. එත වශයෙන් ඒ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම ප්‍රශංසා කර වදාළ සංඝයා වහන්සේ නම තමයි මේ මුනු මහත් ශාසනයේම මහා කස්සප මහරහතන් වහන්සේ. එත වශයෙන් මහා කස්සප මහරහතන් වහන්සේට වර්ණාත්මකව දේශනා කර සූත්‍ර දේශනා රාශියක්ම සංඝාවකලස දක්වලා තිබෙනවා. එවැනි එකක් තමයි මේකත්. ඒ මහා කස්සප මහරහතන් වහන්සේගේ උතුම් ගුණය හුව දක්වා සංඝයාට ආදර්ශයට ගැනීමට පෙන්වා දීමට කලින් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මොකද මහණෙනි හිතන්නේ කවරනම් භික්ෂුවකගේ දේශනාවක් අපිරිසිදුද කවරනම් භික්ෂුවකගේ දේශනාවක් පිරිසිදුද? එතකොට සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා භාග්‍යතුන් වහන්සේගෙන් අපි මේ ඔක්කොම ධර්මය ඉගෙන ගන්නේ. භාග්‍යතුන් වහන්සේගමයි අපට පිළිසරණ. අපට මේක වැටහෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේම මේක තේරුම් කරලා කිව්වොත් අපට අනුව ධාරණය කරගන්න පුළුවන් කියලා. ඉල්ලා හිටියා. ඔන්න බුදුරජාණන් වහන්සේම ඊළඟට ඒක විවරණය කරනවා. අපිරිසිදු ධර්ම දේශනාව ඇති භික්ෂුව පිළිබඳව සඳහන් වෙන්නේ මෙහෙමයි. යම් භික්ෂුවක් හිතනවා නම් මේ අය මගේ ධර්ම දේශනාව අසත්වා අසල ඒ ගැන පැහැදෙත්වා පැහැදිලා පැහැදීමට ගැළපෙන ආකාරයට මට හොඳට සුද සත්කාර කරත්වා කියලා යම් කෙනෙක් හිතනවා නම් ධර්මදේශනකෙක් ඒ ධර්මදේශනාව අපිරිසිදු. තවත් යම් ධර්මදේශනාවකෙක් මෙහෙම හිතනවා නම් භාග්‍යතුන් වහන්සේ විසින් දේශිත මේ ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි අකාලිකයි එහිපස්සිකයි යෝපනායිකයි පච්චත්තං ඉදිතබ්බ විඤ්ඤූයි ඒ කියන පදමාලාව මේ පිළිබඳව දන්නෝ ධර්මයේ ගුණ බුදුරජාන් වහන්සේ විසින් මේ හොඳින් ස්වාක්ඛාත වශයෙන් හොඳින් දක්වා වදාළ තින දේශනා කොට වදාළ ධර්මයක්. මෙලොවම විපාක දැකිය හැකි කල් නොයවා විපාක දෙන කල්යාම එක ප්‍රතිඵලදායක එව බලව කියන ගුණයෙන් යුක්ත එක ප්‍රතිපත්තියකින් අනිත් ප්‍රතිපත්තියට ඇදගෙන යන විදිහේ පුදුම ශක්තියක් ඇති නුවණැත්තන් විසින් තම තමන්ගේ චිත්තසංතානයේ ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක්. අන්න ඒ ධර්මයේ ගුණ කල්පනා කරනවා වගේම ඊළඟට හිතනවා අනේ මේ පිරිස මේ බුදුරජාණන් වහන්සේගේ මේ ස්වාක්ඛාත වූ සම්දිට්ඨික වූ මේ ධර්මයේ අසත්වා අසල තේරුම් ගනිත්වා තේරුම් අරගෙන ඒ අනුව පිළිපදිත්වා ලාභ සත්කාර ගැන මොකක්වත් නැහැ පිළිපදිත්වා කියලා ඒ විදිහට මේ ධර්ම සුධර්මතාව ධර්මයේ ඇති ශ්‍රේෂ්ඨ ධර්මතාවම සිහිපත් කරලා ඒ වගේම අසන්නන් පිළිබඳව කරුණාව දයාව අනුකම්පාව මතු කරගෙනයි දේශනා කරන්න. අන්න ඒ බඳු දේශකයයි ඒ බඳු වික්ෂුවකගේ ධර්ම දේශනාව පිරිසිදු ධර්ම දේශනාව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. ඉතින් ඒ වගේම දැන් මේ මාතෘකාවට අදාළ තවත් දේශනා තියෙනවා. ඒත් අර කස්සප සංයුක්ත කියලා කියන කොටසේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැන් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අවසානයේ දක්වන්නේ කාශ්‍යපන්නේ විදිහේ පිරිසිදු ධර්ම දේශනාව පවත්වන කෙනෙක්. අර දේශනාව ආරමුණු කළේත් ඒකයි. කාශ්‍යප මෙන්න මේ විදිහටයි ධර්ම දේශනා කරන්න කියලා කිව්වා. ඊළඟට ඒ වගේම තවත් දේශනාවක සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි ගිහි ගෙවල් වෙත එළඹෙන්න ගිහි ගෙවල් වෙතට යන්න සුදුසු කෙබඳු භික්ෂුවක්ද? කවුරුණත් යන සුදුසුයි කියලා අපි හිතන්නේ. නමුත් කෙබඳු භික්ෂුවක්ද ගිහි ගෙවල් වෙත යන්න සුදුසු? සංඝයා වහන්සේ එතෙන්දිත් කියනවා භාග්‍යතුන් වහන්සේගෙන්මයි අපි මේ ධර්මය ආනේ අපට මේක තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේම තේරුම් කළ දුන්නොත් අපි ඒක දරා ගන්නම් කියලා. ඔන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කරේ මොකද? තමන් වහන්සේගේ අත්ල අහසෙහි හෙලෙව්වා. අත්ල අහසෙහි හොලවලා කියනවා මේ පොඩි උපමාවක් දෙන්න. මහණෙනි දැන් මේ අත්ල අහසෙහි ඇලෙන්නේ නැහැ. අහසෙහි කොතනකවත් අහුවෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. අන්න ඒ වගේ යම් භික්ෂුවක් ගිහි ගෙවල් වල උදෑසනයේ පිණ්ඩපාතේ යන අතරේ ගිහි ගෙවල් පිළිබඳව සිත යම් කිසියකගේ සිත ගිහි ගෙවල් වල ඇලෙන්නේ නැත්නම් ගිහි ගෙවල් වලට අහුවෙන්නේ නැත්නම් බැඳෙන්නේ නැත්නම් අන්නේ බඳු භික්ෂුවක්. ඒ වගේම තවත් සඳහන් වෙනවා ඒ භික්ෂුව මේ විදිහට හිතන්නේ. ලාභ ලැබිය යුත්තන් ලාභ ලබත්වා පින් කැමැත්තන් පින් කරත්වා පින් කරන්න කැමැතිය පින් කරගනිත්වා. ඒ වගේම තමන්ට ලැබෙන ලාභය ගැන වගේම අනිත් භික්ෂුවකට ලැබෙන ලාභය ගැන සතුටු වෙනවා. මට කලින් එයා ගිහිල්ලා මේ ටික ලබා ගනීවි මට විතරක් ලැබෙන්න ඕන කියලා හැම හිතන්නේ නැහැ. සමන්ට ලැබෙන ලාභය වගේම අනිත් අයගේ ලැබෙන ලාභයක් සතුටු වෙනවා. අන්නේ බඳු මිච්චුවක් තමයි ගිහි ගෙවල් වෙත එළඹෙන්න සුදුසු පින්දපාතිය සඳහා. කාශ්‍යප හිමයි කියලා මේ නඩ බුදුරජාණන් වහන්සේ. තවත් ඒ වගේම සූත්‍රයක සඳහන් වෙනවා මහණෙනි කෙබඳු භික්ෂුවක්ද කුලූපක භික්ෂුවක් වෙන්නේ? එහෙම නැත්නම් කුලයන් වෙත එළඹෙන්න සුදුස්සෙක් වෙන්නේ කෙබඳු භික්ෂුවක්ද සුදුස්සෙක් නොවන්නේ කෙබඳු භික්ෂුවක්ද කියලා. කුලූපක කියන වචනේ තේරුම ඒ අතීතයේ සමහර සංඝයා වහන්සේලා දැන් මෙතන මේ කියාපු කාලතෙරුන් වහන්සේ වගේ සිරිත් වශයෙන් යම් යම් ගෙවල් වලට නිතර නිතර යනවා. වද්දාවන්ත ගෙවල් වලට එතනද කියලා දාන වන්දන සිරිත තිබුණා. නකුලයක් වෙත එළඹෙන කියන එකයි එතනත් අදහස. කුල නිතර ගිහි ගේකට යන. එබඳු භික්ෂුවක් වෙන්න සුදුසු කවුද කියලා. ඔන්න ඒකෙදිත් සංඝයා වහන්සේලා අරම කිව්වහම අපිට තේරෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්න කියලා. ඔන්න කාරණා පහක් එතනත් බුදුරජාණන් වහන්සේ දක්වනවා. යම් කිසි භික්ෂුවක් පින්දපාත යන අතර හිතනවා නම් මට මේ දානි දෙන්නම ඕන නොදී ඉන්න බෑ. දානි දෙන්නම ඕන නොදී ඉන්න බෑ. දෙන එකත් වෙලා හුඟක්ම දෙන්න ඕන ටිකක් එහෙම දෙන්න බෑ. ඊනාට ඒ දෙන දේත් හොඳට රසවත්ම මිහිරිව ප්‍රණීතව දෙන්න ඕන. ඔය නිකන් මේ ආවට ගියාට මේ රළු ආහාරයක් දෙන්න බෑ. ඊනාට ඒකත් දෙන එකත් වෙලා ඉක්මනට දෙන්න ඕන ආයි පරක්කු කරන්න බෑ. ඒ වගේම හොඳට ගරු සත්කාර සම්මාන ඇතිව දෙන්න ඕන සකසා දෙන්න ඕන සත්කාර සම්මාන නැතුව දෙන්න බෑ. ඉතින් එහෙම හිතාගෙන යන භික්ෂුවට උන අපි හිතමු ඊළඟ බුදුරජාණන් වහන්සේ කියනවා නම් යම් කිසි විදිහ එහෙම හිතාගෙන යන භික්ෂුව පින්දපාත සැලැස්ම ගහගෙන යන භික්ෂුවට යම් ගෙදරකින් දානි ලැබෙන්නේ නැහැ. අන්න එතකොට දුකට දොම්නසට හිත ඇවුලට පත් වෙනවා. එහෙම දුන්නට මොකද ඔන්න ටිකක් දුන්නොත් ප්‍රණීත නැති ආහාරයක් දුන්නොත් අන්න ඒ විදිහේ අඩුපාඩුකම් ඇතිව දුන්නොත් එහෙම මේ භික්ෂුවගේ හිත නරක් වෙනවා. ඒක නිසා ඒ නියම භික්ෂුව නම් නියම කුලූපක භික්ෂුවක් වෙන්නේ ඒ විදිහ හිතවිල්ලක් සැලැස්මක් නැතිව කල්පනා කරනවා මේක කොහොමද වෙන්නේ අනුන්ගේ පවුල් වල Tamanට ඕනේ හැටියට කොහෙද ලැබෙන්නේ කියලා හිත සකස් කරගෙන මධ්‍යස්ථව හිතෙන් යනවා අනුන්ගේ පවුල් වල ඒ විදිහ දෙයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ හරියටම දෙන්නම ඕන හුඟක් දෙන්න ඕන රසවත්ව දෙන්න ඕන සකසා දෙන්න ඕන ওই විදිහට හිතන්නේ කොහොමද කියලා ඒ මධ්‍යස්ථ සිතෙන් ගියාම කොහොම ලැබුණත් එක එතකොට යථාලාභ සන්තෝෂය එතන පින්නම් කරන්නේ තවත් තැන්වල දක්වනවා ඔක උපමාවකින් හරියට දැන් ගහක ගෙඩි බලාපොරොත්තු වෙන ගහක් ළඟට යනවා ගහේ ගිහිල්ලා බලනකොට ගෙඩි නැහැ ගෙඩි නැtei කියලා ගහට ගහන්නේ නැහැනේ හැරිලා එන උපේක්ෂාවෙන් අන්න ඒ වගේ තමයි ගිහි ගෙත දෙන්නේ ලැබුණා හෝ නොලැබුණා හෝ ලැබෙන තියෙනවා නම් ලැබිච්චා ඔන්න ඔකයි කුලූපක නියම කුලූපක භික්ෂුව එහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් ඒ විදිහට සඳහන් කරනවා ඒ දානීය බොහෝ විට ආමිෂය පිළිබඳ ප්‍රශ්නය ඇතන තියෙනවා. ඉතින් ඒකටම අදාළ තවත් ධර්මදේශනා රාශියක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රබල අන්දමින් පවත්වපු ලාභ සත්කාර පිළිබඳව. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගරුනම්බු ආදී ඇති භයානකත්වයේ මහා පුදුම විදියේ ප්‍රබල වචන සමුදායකින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙන සූත්‍ර රාශියක ධර්මෝ භික්ඛ වේලාභ සත්කාරසි ලෝකෝ කටුකෝ පරුසෝ අන්තරායිකෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ඊ타මත්ම දරුණුයි කටුකයි පරුසයි නිවනට අන්තරාය කරයි කියලා ඔන්න ඊළඟට උපමා දක්වනවා. උපමා රාශියක් එතන දක්වනවා. එක උපමාවක් තමයි බිලි වැද්දාගේ උපමාව. යම්සේ බිලි බාන ඒ මිනිහෙක් බිලි වැද්දෙක් ඇමක් කමුනලා බිලි කොක්ක පොකුණකට හරි විලකට දානවා. ඇම එනකන් ඇහැ ගහගෙන ඉන්න මාළුවා ඕක ගිලිනවා. ගිල්ල හැටිය ඉතින් අර මාළුකාරයාට අර බිලි වැද්දට ඕනේ හැටියට අර මාළුවා මරන්න ඇදලා ගන්න ඉඩ ලැබෙනවා. අන්න ඒ වගේ ඊළඟට උපමාව සම්පූර්ණ කරන්නේ කොහොමද? බිලි වැද්ද තමයි මාරයා. ඇම තමයි ලාභ සත්කාර සිලෝක කීර්ති ප්‍රශංසා ආදී ලාභ සත්කාර සම්මාන ආදී ඕකෙන් වෙන විපතයතන දක්වන මේ විදිහට කියලා අන්තිමට අවසාන කරන්නේ මෙන්න මේ වගේ දරුණුයි කටුකයි පරුසයි ලාභ සත්කාර ආදී කිය. තවත් ඊළඟ දේශනාවක ඒ වගේම උපමාවක් දක්වනවා. දිග ලොම් ඇති එළු දෙනක් කටුල හැබකට රිංගනවා. රිංගුවාම කටුල හැබේ එතන මෙතන ඇලෙනවා කටුල හැබට බැඳෙනවා ඒකට අහු වෙනවා. අන්න ඒ වගේ යම්කිසි භික්ෂුවක් උදෑසන සිවුරු එහෙම පෙරවාගෙන පින්දපාතේ වඩිනවා කිසිම සංවරයක් නැතුව ඉහිල්ලා අර ගෙවල් වල ඇලෙනවා බැඳෙනවා අහු වෙනවා. අන්න ඒ වගේ අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා එතෙන්දි තේ උපමාව දැක්වේ ලාභ සත්කාර වල භයානකත්වය පෙන්눔 කරන්න. තව ওই විදියට තවත් තැන් වල දක්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඔය තවත් උපමාවක් තියෙනවා මේ ලාභ සත්කාර හරියට මේ යම්කිසි බලවත් ශක්තිමත් මිනිසෙක් අසලොම් රැහැණකින් කෙනෙකුගේ කෙණ්ඩා බැඳලා අදිනකොට වෙන දේ ඒ උපමාව දක්වලා තියෙන්නේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කෙනෙකුගේ දැන් සමට උඩින් තියෙන සිවියනේ සිවිය සිඳගෙන සම සිඳිනවයි, සම සිඳලා මස් සිඳිනවයි, මස් සිඳලා නහර සිඳිනවයි, නහර සිඳලා ඇට සිඳිනවයි, ඇට සිඳලා ඇට මිඳුළු වල හැපිලා තියෙනවයි. අන්න ඒ විදිහටමයි අර යම් කෙනෙක් ඒක උපමාවට දක්වන්නේ. හරියට මේ අශ්වලෝම වලින් කළ රෑනකින් කාගේ හරි කෙන්ඩා බැඳලා අදිනකොට ඒ සිවිය මිඳගෙන ගිහිල්ලා මස් සමයි මසුයි ඇටයි නහරයි ඇටයි ඔක්කොම මිඳගෙන යන්න වගේ ලාභ සත්කාර සිලෝකාදියත් ඒ විදිහට කෙනෙකුගේ අධ්‍යාත්ම ගුණ විනාශ කරනවා කියන එකයි. ඒ ටික පෙන්වන්නයි එතෙන්දිත් ඒ උපමාව දැක්වේ. තවත් අවස්ථාවක විශේෂයෙන්ම මේ ශාසනයේ ලාභ සත්කාර නිසා නොමග ගිය, ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඊර්ෂ්‍යාව ඇති කර ගැනීම නිසා මහා විනාශයකටපත් වුණු, අන්තිමේදී පොළොව පලාගෙන නිරයට ගිය දේවදත්ත ස්ථවිරයන් පිළිබඳව ඒහා සම්බන්ධයි. දේවදත්ත ස්ථවිරයන් දෙවිතරම් බුදුරජාණන් වහන්සේගෙන් බුද්ධ රාජ්‍ය උදුර ගන්න ජීවිතයට අන්තරා කරන්න උත්සාහ කරලා බැරි වෙලා අන්තිමට සංඝ ශාසනය තමන්ට අයිති කරගන්න බුදුරජාණන් වහන්සේගේ ඉල්ලගෙන හිටියා. දැන් භාග්‍යවතුන් වහන්සේ වයස්ගතයි, දැන් මට මේක බාර දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ලෙව්වට පස්සේ ඔන්න ඊළඟට වෙනම ශාසනයක් ආරම්භ කරා. ඊළඟට ඒකම ඒ තමන්ට ඒ කාලේ තිබුණු ඊර්ධිය පාවිච්චි කරලා අජාසත් රජතුමා පහදවාගෙන, ඒ කුමාරයා පහදවාගෙන නොයෙකුත් ලාභ සත්කාර ලබා ගත්තා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අන්න අර දැන් මේ ගාථාවේ සඳහන් වුණ උපමාවකුත් හිටු වෙන උපමා කීපයක් ප්‍රකාශ කළා. මහණෙනි, මේ දේවදත්තගේ ඒ මොකද සංඝයා වහන්සේලා ඇවිල්ලා කිව්වා අන්න දැන් දේවදත්ත ස්ථවිරින්ට විශාල දානමාන අරගෙන යවනවයි අජාසත් කුමාරයා කියලා කිව්වහම දේවදත්තට ඔය ලැබිච්ච ඒ සමෘද්ධිය විනාශය සඳහාමයි, තමාගේ විනාශය සඳහාමයි කියලා උපමා කීපයක් දෙනවා මේ පින්තුන් අහලත් ඇති. ඒ ගාථාවක නුද්දක්වන පළංගේ කදලින් හන්ති පළං වේලුම් පළං නලං සක්කාරෝ කාපුරිසං හන්ති ගබ්බෝ අස්සතරින් යථා කියලා ඒ ගාථාවෙන් දක්වන්නේ උපමා හතරක්. පළංගේ කදලින් හන්ති කෙහෙල් ගහ පීදුනාට පස්සේ කෙහෙල් ගහ පීදෙන්නේ විනාශයටයි. පළං වේලුම් ඒ වගේම තමයි උණගහේ ගෙඩියෙන්නේ ඒක විනාශයටයි. පළං නලං නල කියලා කියන්නේ බට ගහත් එහෙමයි පීදුනහම මැරෙනවා. ඒ වගේම සක්කාරෝ කාපුරිසං හන්ති නරක මිනිස්සයා විනාශ කරනවා සත්කාර ලාභ සත්කාර ආදී. එන්න හතරවෙනි උපමාව අන්තිමට දෙනවා ගබ්බෝ අස්සතරින් යථා. අස්සතරි කියලා කියන්නේ කොටළු දෙන. කොටළු දෙන යබ් ගත්තාම ඒ පැටවා ප්‍රසූත කිරීමේදී මරණයටපත් වෙනවා. එතකොට ඒකයි ඒ උපමාව. ওই උපමා හතරෙන් පෙන්නුම් කරන්නේ ලාභ සත්කාර වලින් පෙන්නුම් කරන මේ සමෘද්ධිය ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයාගේ විනාශයටම හේතු වෙනවා කියන එකයි. ඔය විදිහට ඒ ලාභ සත්කාරවල භයානකත්වයේ බුදුරජාණන් වහන්සේ නිකුත් ආකාරයෙන් උපමා වලින් පෙන්වා වදාළේ අනාගතයට ඒක පාඩමක් වශයෙන්. අනාගත බුද්ධ ශාසනයට ඒවායේ අනතුරු ඇඟවීමක් වශයෙන්. නැතුව මේක නැවත නැවත කීමේ තේරුම මොකද්ද කියලා අපි කල්පනා කරන්න පුළුවන්. නම් කිසි අර්ථයක් ඇතිව ඒක කළේ. ඒ වගේම තවත් අවස්ථාවක ඒ තවත් උපමා රාශියක් ඇත්ත වශයෙන් තියෙනවා. තවත් එකක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මට සමහර වෙලාවකට ඔන්න යම් භික්ෂුවකගේ හිත දිහා බලනකොට පේනවා මේ භික්ෂුව නම් රිදි කුඩු පුරවපු රත්තරම් පාත්‍රයක් සඳහාවත් දැන දැන බොරුවක් කියන්නේ නැහැ. රිදි කුඩු පුරවපු රත්තරම් පාත්‍රයක් සඳහාවත් තම දැන දැන බොරුවක් කියන්නේ. නමුත් එම භික්ෂුවම පහුවෙලා පහු කාලයක පහු අවස්ථාවක ලාභ සත්කාර සිලෝක වලට යට වෙලා ඒක ඒව සඳහා බොරු කියනවා. තවත් ඒ විදිහටම සඳහන් කරනවා මට මේ තවත් භික්ෂුවක් පිළිබඳව පේනවා මේ භික්ෂුව නම් මව් සඳහාවත් පියා සඳහාවත් ජනපද කල්යාණියක් සඳහාවත් බොරුවක් කියන්නේ. නමුත් පහු කාලෙක අර ලාභ සත්කාර සිලෝක වලට ඒවට යට වෙලා බොරු කියනවා දැන දැන. අන්න එතෙන්දිත් ඒ කාරණේම ප්‍රකාශ කළේ. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මට පේනවා ලාභ සත්කාර වලින් හිත ඒවායින් ඒවාට යට වෙලා ඇතම් කෙනෙක් නිරයට යනවා. අන්න අර දේවදත්ත වගේ ඒවාට යට වෙලා නොයෙකුත් පව්කම් කරලා ඊර්ෂ්‍යාදී ඇති කරගෙන තවත් කෙනෙක් ලාභ සත්කාර නැතිකම නිසා නිරයට යනවා. මොකද ලාභ සත්කාර නැතිවීම නිසා ඒත් අර විදියට පාප කර්ම වැරදි දේවල් වලට පෙළඹිලා ඒක නිසා ඇතම් කෙනෙක් එහෙම නැත්නම් ඒවායින් හිත දූෂ්‍ය කරගෙන තවත් කෙනෙක් පේනවා දකින්න ලැබෙනවා ලාභ සත්කාර ලැබීමෙනුත් නොලැබීමෙනුත් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි භික්ෂුවක්ගේ ඒ ලාභ සත්කාර පිළිබඳ ප්‍රශ්නය නිසා ගුණධර්ම විනාශ වෙනවා. වැරදි ආජීව වැරදි ජීවිකා ක්‍රමවලට යොමු වීම නිසා. ඒවා ලැබෙන ලැබෙන්නත් විනාශය. නොලැබෙනකොට ඒවා ගැන ආසාව තියෙද්දී ඒවා නොලැබෙනකොට හිත මධ්‍යස්ථ භාවයට උපේක්ෂාවට ගන්නේ නැත්නම් අල්පේචතාවට ගන්නේ නැත්නම් ඒත් විනාශය. ඔන්න විදිහට නොයිකුත් ආකාරයෙන් බුදුරජාන් වහන්සේ ඒවා ප්‍රකාශ කරන අතර සංඝයා වහන්සේලාට ආදර්ශ වශයෙන් දැක්ව හැම අවස්ථාවකම ඒ අංශයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි ධාමත්ම වටිනාම සංඝයා වහන්සේ කියලා. ඒත් වශයෙන් දයාගේ සමුන් වහන්සේලා හිටියත් ප්‍රතිපත්ති ශාසනයේ අනාගතය ගැන සලකලා බුදුරජාන් වහන්සේ විශේෂ වර්ණනා එතන පක්ෂපාතිත්වයක් නිසා නෙවෙයි ගුණ පක්ෂය ගැන සලකලා. මොකද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඊටාම උග්‍ර දුතාංගධාරී පිළිම විදි ආදර්ශවත් චරිතයක්. අන්න ඒක නිසායි ඒ ආදර්ශය සංඝයා වහන්සේලාට සිහිපත් කර දීමට වර්ණා විදියටයි ඔය දේශනා පැවැත්වුවේ. ඊළඟට ඒ ගැන කල්පනා කරලා බලනකොට අපට හිතා ගන්න පුළුවන් මේ සිව්පස්සේ ඇත්ත වශයෙන් සංඝයා වහන්සේකින් කුට නැතුව බෑ. ඒවට සිව්පස්සේ කියලා කියන්නේ ජීවිතයට උපකාර වෙන නිසායි. සංඝයා වහන්සේලාගේ අනිත් අයගේ වගේම ජීවිතයක් පවත්වන්න උපකාර වෙන නිසායි. නමුත් ඒ සිව්පස්සේ පරිහරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. දැන් මේ පින්නතුන් අහලා තියෙනවා සිව් පිරිසුදු සීලය කියලා. සංඝයා වහන්සේලාට අයිති ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා එවිනේ ඉතිහාස සම්බන්ධයක. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය කියලා තියෙනවා ඉන්ද්‍රියන් රැක ගැනීම පිළිබඳව. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය කියලා තියෙනවා ජීවිකාව පිළිබඳව වැරදි ජීවිකාවලට යන්නේ නැතිව ඒ සිව්පස්සේ සොයා ගන්න හැටි. ඊළඟට පච්චේ සන්නිසත සීලය කියලා තියෙනවා අන්න අර ලබාගත්තු සිව්පස්සේ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් සලකල බලලා ඒ වායේ නියම අර්ථය වෙනදී යුතු බව. ඒක වෙනම භාවනාවක් ඇටියට දැන් මේ පින්නතුන් පවා ඔය ලැබෙන ආහාරයේ ප්‍රත්‍යවේක්ෂා කරලා වන දෙන බව අහන්න ලැබුණා. ඒක බොහොම හොඳ ගුණයක්. මොකද මේ වාසී උපසය කියලා කියන්නේ මේ සිව්පසය සඳහා නෙවෙයි පැවිදි වෙන්නේ. වටා උත්තරීතර වූයේ සංසාර විමුක්තියට උපකාර වන සංසාර කාන්තාරයෙන් එතර වීම සඳහා මේවා පරිහරණය කරන්න වෙනවා කියන මේ අදහස සිත කාවද්ද ගන්නවා. ඒ වගේම අර සිව්පසයේ ප්‍රත්‍යවේක්ෂාව තුළ ඒ හිත ඒ වාට තියෙන ගිජු වීමෙන් ඉවත් කර ගැනීම සිව්පසයට ගිජු වීම ඉවත් කර ගැනීම සඳහා ඒව ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරන නුවණින් සලකා බලනවා. ඒ වගේම ඒ වායේ නියමාර්ථය පරමාර්ථය උදෙක් මේ ශාරීරිය පවත්වා ගැනීම සඳහායි කියන අන්නේ අදහසත් ඒ ප්‍රත්‍යවේක්ෂා පාඨවලින්ම තියෙනවා. ඉතින් ඔන්න ඔය සිව්පසය පිළිබඳව ඒ තියෙන ඒ සංවරය හඳුන්වනවා ඥාන සංවරය නම්. දැන් නිගණ්ඨයින් වගේ ආහාර නොගෙන වස්ත්‍ර නැතිව ඉන්න බෑ. ඒවා අවශ්‍ය වෙනවා. නමුත් ඒවා අල්පේච්ඡ මට්ටමකින් ජීවිතය පවත්වා ගැනීම සඳහා උදෙක් දැන් ආහාරය පිළිබඳවත් හිතනවා. ආහාරය යාපනය සඳහා තමන්ගේ යැපීම සඳහා මේ ශාරීරියේ ගුණධර්ම පිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා මේ පරිහරණය කරන්නේ. අනිත් දේවලුත් එහෙමයි. අවම මට්ටමකින් සෑහීමකටපත් වෙන ස්වභාවයක් ඒක ඥාන සංවරය වශයෙන් දක්වන්නේ. මොකද නුවණින් කල්පනා කරලා ඒ සිව්පස්සේ පරිභෝග කරනවා. නුවණින් කල්පනා කරලා පරිභෝග කිරීම තුළින් අන්න අර කියාපු ලාභ සත්කාරවල තියෙන ඒ දරුණු ওই භයානක කටුක පරුස ඒ ආදීනව වලින් බේරෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට කියන්නේ නිස්සරණ පඤ්ඤෝ. ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ. ඒ වාට ලොල්වීම තුල ඇති ආදීනව දකිමි නිස්සරණ පඤ්ඤෝ. මේ භව නිස්සරණය සඳහා සසරින් එතර වීම සඳහා මේවා පරිහරණය කරන්න කියන එක නිතර සිටියට නගා ගන්න. ඉතින් මෙන්න මේ කාරණයම කෙටියෙන් නමුත් සිතාවදීන අන්දමින් දක්වා වදාළ සූත්‍ර දේශනාවක් තියෙනවා. අරිය වංශ සූත්‍ර දේශනාව කියලා. ඉතාම කෙටි දේශනාවක්. ලොකු කතන්දරයක් ඒකේ නැහැ. බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට ලෝකයාට දක්වනවා ඈත අතීතයේ ඉඳලම නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් පිළිකුල් නොකරන ලද නිග්‍රහ නොකරන ලද පිළිගන්නා ලද ඉවත් නොකරන ලද වටිනා අග්‍ර වශයෙන් සැලකිය යුතු ආර්ය වංශ වශයෙන් සැලකිය යුතු ප්‍රතිපත්ති හතරක් තියෙනවා කියලා. ඒ ආර්ය වංශ සූත්‍ර දේශනාව. ඉතින් ඒ සූත්‍ර දේශනාව කොයිතරම් වටිනා එකක්ද කියතොත් මේ රටේ සම්බුද්ධ ශාසනය බැබළුණු කාලවල සමහර විට සම්පූර්ණ රාත්‍රියක්ම මේ ආර්ය වංශ සූත්‍රයෙන් දේශනා පැවැත් වූ බව සඳහන් වෙනවා. රජවරු පවා ඒ දේශනාව අහන්න ගිය බව සඳහන් වෙනවා. ඒකට රාජානුග්‍රහය ලැබුවේ අන්න ඒ විදිහේ සංඝයා වහන්සේලාගේ ප්‍රතිපත්තිය ශාසනය නැත්නම් ප්‍රතිපත්තිය දිනු කර ගැනීමට උපකාර වන මේ වටිනා සූත්‍ර දේශනාවලටයි. එතකොට මේ සූත්‍ර දේශනාවේ මොකද්ද කියවෙන්නේ? අන්න යම් කිසි භික්ෂුවක් ඒ භික්ෂුවකගේ ගුණ භාරය සඳහන් වෙන්නේ සිවුරු, චීවර, පිණ්ඩපාත, සේනාසන කියන ඒ ප්‍රත්‍ය තුනයි මෙතන සඳහන් වෙන්නේ. ඊළඟට හතරවෙනුව භාවනාව පිළිබඳව සඳහන් වෙන පළවෙනි කාරණය යම් කිසි භික්ෂුවක් ලැබෙන යම් හෝ සිවුරකින් සතුටටපත් වෙනවා. ඉතරීතර කියන වචනය යොදනවා. ඉතරීතර කියලා කියන්නේ සිවුර ගොරෝසු වෙන්න පුළුවන්, තුනී වෙන්න පුළුවන්. ගොරෝසු හෝ තුනී හෝ යම් සිවුරකින්. සමහර විට පංසකූල සිවුරක් වෙන්න පුළුවන්. ඒ අතීතයේ කමහාකාශ මහරහතන් වහන්සේ පාරේ කුණු ගඩාල් වල එහෙම වැටලා තියෙන රෙදි කැවැඩි එකතු කරලා දැන් මේ අහලා තියෙනනේ පංසකූල සිවුරු. ඒක ඉතාමත්ම අවම මට්ටමේ අල්පේච්ඡව පාවිච්චි කළ හැකි දේවල්. අන්න ඒ විදිහට ලැබෙන වෙන එකක් නැත්නම් ඒකෙන් හෝ ඉතරීතර කියලා වචනය යොදන්නේ ගොරෝසු හෝ තුනී හෝ හොඳ හෝ නරක හෝ උසස් හෝ පහත් හෝ ඒ සිවුරකින් සතුටටපත් වෙනවා. ඒ වගේම ඒකට කියන්නේ යථාලාභ ලැබෙන ආකාරයේ යම් හෝ සිවුරකින් සතුටු වෙනවා. ඒ බඳු මේ සතුටු වීමේ ගුණය පිළිබඳව වර්ණනා කරනවා. අනිත් පැයටත් ඒක රෙකමදාරු කරනවා. ඒක හොඳ ගුණයක් කියලා. ආයේ දෙවෙනි එක ඒ විදිහට කාරණා වශයෙන් දක්වනවා. ඒක ගැන ලද දෙයින් ලදන සිවුරු යදයන් සිවුරකින් සතුටු වෙනවා. එසේ සතුටු වීමේ ගුණය අනිත් පැයටත් වර්ණනා කරනවා. ඒ වගේම ඒ සිවුර ලබා ගැනීම සඳහා වැරදි ක්‍රියාමාර්ග, අනියම් ක්‍රියාමාර්ග, විනය විරෝධී ක්‍රියාමාර්ග යොදාගන්නේ නැහැ. ඊළඟට සිවුර නොලැබුණා කියලා සිත් ඇවුල් ඇති කරගන්නෙත් නැහැ, ධම්නස් වෙන්නෙත් නැහැ. ලැබුණාට පස්සේ ඒ ගැන ගිජු වීමෙන්, ආසාව ඇති කර ගැනීමෙන් කෙලෙස් වඩන ගන්නෙත්. ඒ වගේම තමන් ඒ රකින්න ප්‍රතිපත්තිය නිසා තමා හුවා දකිමින් අනුන් පහත් කර දක්වන්නෙත් නැහැ. ඒ වගේම ඒ තමන්ගේ ප්‍රතිපත්තිය රැකීම පිළිබඳව ඉතාමත්ම දක්ෂව අනලස්ව ක්‍රියා කරන ඔන්න විදිහට ගුණ සමූහයක් සඳහන් කරනවා. අන්න ඒ බඳු භික්ෂුවක් තමයි ඒ ආර්ය වංශයේ පීටි භික්ෂුවක් හැටියට සඳහන් කරන්නේ. දැන් කියන්නේ අර චීවර දැන් මෙතෙන්දී පළමුවෙන් ප්‍රකාශ වුණේ සිවුර පිළිබඳව අල්පේච්ඡ නිසි ප්‍රතිපත්තියයි. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් ගත යුතු වටිනා ආර්ය වංශ අග්‍ර වශයෙන් සඳහන් පැරණි ප්‍රතිපත්තියක් හැටියට. ඒ විදිහටම තමයි ඊළඟට සඳහන් කරන්නේ පිණ්ඩපාතය පිළිබඳවත් ඒ වගේ. පිණ්ඩපාතය පිළිබඳවත් ලද යම් හෝ පිණ්ඩපාතයකින් ඒකෙත් අර වගේම සඳහන් කරනවා ලද දෙයින් සතුටු වීම, සතුටු වීමේ ගුණේ වර්ණනා කිරීම, පිණ්ඩපාතය ලැබීම සඳහා අනියම් අනිසි අයථා ක්‍රියාමාර්ග ජීවිකා වෘත්ති නොකිරීම. ඊළඟට ඒ වගේම නොලැබීම නිසා හිත පිණ්ඩපාතය යම් විදියකින් දානේ වැරදුනා කියලා හිතමු. එතකොට දායකින්ට බැන බැන හිත දූෂ්‍ය කරගන්නේ නැහැ. ඒක සංඝයා වහන්සේලාගේ හේ බුදුරජාණන් වහන්සේටත් තුන් මාසයක් දානේ නැති වුණා කියලා හිත සකස් කරගන්නවා. ඊළඟට ලැබුණත් ඒක පිළිබඳව ගිජු බවක් ඇති කරගන්නේ නැතුව සිවහස ප්‍රත්‍යවේක්ෂාණ යුක්තව අනුභව කරනවා. ඒ වායේ ඇලිලා ගැලිලා ඉන්නේ නැතුව. ඊළඟට ඒ තමන් ඒක රකින්නවා කියලා අනිත් අයට ලෝකයාට කියා පාමින් අනිත් අය නොකරන අයට නිග්‍රහ කරමින් යන්නේත් නැහැ. ඊළඟට ඒ තමන් රකින්න ප්‍රතිපත්තිය පිළිබඳව අනලස් නුවණින් සති සම්පජඤ්ඤය යුක්තව ක්‍රියා කරනවා. නැ ගුණාංග සමූහය පිණ්ඩපාතය පිළිබඳව. ඒ වගේම තමයි සේනාසනය පිළිබඳවත් වසන සේනාසනය. අපිට හිතා ගන්න පුළුවන් ඖෂධය ගැන ගිගන් පස ගැන කියන්න නැත්තේ සමහර විට ඒවා දෙඩට සප්පාය අන්දමින් අවශ්‍ය වෙන නිසා වෙන්නේ නැති. නැත්නම් ඒකත් එකතු කරන්න පුළුවන් ඔය පිණ්ඩපාතයට සම්බන්ධ කරලා. හතර වෙනුව මෙතෙන් දිදක්වන්නේ දැන් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ සිව්පසය පිළිබඳවයි. නමුත් මෙතෙන් තුනක් විතරක් කියලා හතර වෙනුව දක්වන්නේ වෙන විශේෂ කාරණයක්. නම් කිසි භික්ෂුවක් ඒ සඳහන් වෙන වචනේ භාවනාරාමෝ හෝති පහනාරාමෝ කියන වචන දෙකක් සඳහන් වෙනවා. භාවනාරාම කියලා කියන්නේ භාවනාවට ඇලුම් කරනවා වෙන දේවල් වලට නෙවෙයි. භාවනාවට ඇලුම් කිරීම හොඳ ගුණයක්. ඒ වගේම පහනාරාමෝ ප්‍රහාණය කියලා කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ කෙලෙස් ප්‍රහාණය. කෙලෙස් නැති කිරීම. කෙලෙස් ප්‍රහාණය පිළිබඳව සතුටක් ඇති කරගන්න. ලෝකයාගේ ස්වභාවය භාවනාව නෙවෙයි වික්ෂිප්ත හිත ගැනයි ලෝකයා සතුටු වෙන්නේ. හිත පුළුවන් තරම් වික්ෂිප්ත කරගෙන විනෝද වෙන්න. මේ නියම යෝගාවචරය එතකොට භාවනාවට ඇල්ම ඇති කරගන්න. ලෝකයාගේ සිත මේ කෙලෙස් නැති කිරීම නෙවෙයි කෙලෙස් වැඩි වීම ගැන. නමුත් යෝගාවචරය සතුටු වෙන්නේ තමන්ගේ තුල තියෙන කෙලෙස් නැති කරන තරමට නැති කිරීම. ඒකයි පහනාරාම කියන්නේ. අන්න ඒකයි. එතකොට හතරවෙනි ආර්ය වංශය හැටියට දක්වන්නේ ප්‍රතිපත්ති හැටියට දක්වන්නේ භාවනාරාමතාවයි පහනාරාමතාවයි දෙක එකට දක්වලා තියෙන්නේ. භාවනාවට ලැබි බවත් භාවනාව කියලා කියන්නේ හිතේ ඒ හොඳ ගුණ වඩා ගැනීමයි. පහනාරාම කියලා කියන්නේ හිතේ තියෙන නරක කොටස් ඉවත් කිරීමයි. සම්මප්පාදාන කියලා කියන සම්‍යක් ප්‍රධාන කියලා කියන ඒ එමෙත්න සම්මා වායාම වශයෙන් හඳුන්වන සතරාකාර වීරිය තුල තියෙනෙත් ඕකයිනේ. ඒ තේරුම් ගන්නවා තමා තුල ඒ තියෙන හොඳ පැත්තත් නරක පැත්තත්. හොඳ පැත්තට ධෛර්ය දෙන්න ඕන. හොඳ පැත්තේ වැඩෙන්න හරින්න ඕන. දැන් භාවනා රාම තාව කියලා කියනකේ ඒ සඳහන් වෙනවා. දැන් පහාණේ ප්‍රහාණිය කියලා කියන්නේ සංවරය සඳහා. ඊළඟට පහාණ. ඊළඟට භාවනා අනුරක්ෂණ කියලා දෙකක් තියෙනවා. සංවරය කිරීමෙන් ඒ එන්න තියෙන අකුසල් සිත් ආදිය දුරු කරනවා. තමා තුල තියෙන අකුසල් ඒවා ප්‍රහාණය කරනවා. ඊළඟට භාවනා වශයෙන් වඩනවා සමහර දේවල්. සමහර දැන් මෙතන අනුරක්ෂණ කියලා කියන්නේ මේ භාවනා කරන භාවනා වශයෙන් ඇති කරගන්න භාවනා නිමිති ආදී ආරක්ෂා කිරීම. සම්මප්පාදානෙ හැටියට දක්වනකොට ඔක හතරක් හැටියට දක්වනවා. දැන් මෙතන විශේෂයෙන් භාවනා රාමතා පහනා රාමතා. එයින් අපිට පෙන්눔 කරන්නේ අන්න හතරවෙනි එක නිවන පිළිබඳ ඉලක්කයයි. මේ සංඝයා වහන්සේ කෙනෙකුගේ යෝගාචරයකුණිය පරමාර්ථයේ විරුද්ධේ තමා තුළ නැති ඒ ಗುಣධර්ම ආධ්‍යාත්මික ඒ වටිනා ගුණ ධර්ම ඒවා වඩා ගැනීම. ඊළඟට තමා තුළ තියෙන දුර්ගුණ අඩුපාඩුකම් කෙලෙස් ඒවා ප්‍රහාණය කිරීම. එතකොට මේ දෙක පිළිබඳව ඇල්මක් ඇති කිරීම තමයි ඇල්මක් ඇති කර ගන්නා භික්ෂුවයි වටිනා භික්ෂුව හැටියට දක්වලා තියෙන්නේ. ඔය විදිහට ඔය ආර්ය වංශ සූත්‍ර දේශනාවේ සාරාංශයයි. එතකොට මෙතන ලොකු කතන්තරයක් නැහැ, උපමා ආදියක් නැහැ. නමුත් මහා පුදුම දෙයක් මේක මේ ශාසනය ගැන හිතලා බලනකොට අතීතයේ අපේ පතපොතේ සඳහන් වෙනවා. මේ කෙටි පිටු දෙකක්වත් නැති තරම් පොඩි දේශනාවක් පිළිබඳව මුළු රැයක් තිස්සේ මොකක්වත්ද මේ අතීත සංඝයා වහන්සේට දේශනා කරේ කියලා සමහර විට මේ කාලේ හිතා ගන්නත් බැරි ඇති. මේ කාලේ අහන්න ලැබෙන විදියට ඔය තරුණ පෙළ ඇදගෙන යන විදියේ, ඒ කලම්බන විදියේ, විනෝද මාර්ගවලට යොමු වෙන විදියේ මොකක්වත් නැහැ මේ ආර්ය වංශ දේශනාවේ. නමුත් මුළු රැයක් අර රජවරු හිටන් ගිහිල්ලා මේවා අහන් ඉඳලා අන්තිමට විශාල මේ රජවරුන්ගේ ශ්‍රද්ධාව පෙන්නුම් කිරීමට විශාල පුද පූජා හිටම් පැවැත්වු බව සඳහන් වෙනවා. මොකද හේතුව අන්න අර ශාසනයේ නියම වටිනාකම් මේ කාලේ ඒවටයි රාජානුග්‍රහය ලැබුණේ, පුහු දේවල් වලට නෙවෙයි. සංඝයා වහන්සේලාගේ ප්‍රතිපත්ති ශාසනයේ හරය පෙන්නුම් කරන ඒ ආර්ය වංශ දේශනාව වැනි අතීත දේශනාව අතීතයේ ඉතාමත් මේ ජනප්‍රිය වුණු බවත් පේනවා. විශාල පිරිස ඇදලා ගිහින් තියෙනවා. අනුරාධපුරේ පවත්වනකොට හුඟක් ඈත මේ ඈත පළාත් වලින් හිටන් ඒ විශාල පිරිස ආවා. ඔන්න ඒ විදිහට ආර්ය වංශ දේශනාව ජනප්‍රිය වීමෙන් අපිට පේනවා අන්න අර බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ අර අලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වල භයානකත්වය පිළිබඳව අවබෝධයක් තිබුණු බවත්, ඒ වගේම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිත ආදර්ශය අතීතයේ සංඝයා වහන්සේලා ගරු කළ බව. මෙතනින් අපිට හිතා ගන්න පුළුවන් යමක්. ඉතින් මෙන්න මේ ගාථාවෙනුත් ඒ කියුණේ. එතකොට ඒ බුද්ධ කාලයේත් අර විදිහේ සංඝයා වහන්සේලා හිටියා. දේවදත්ත ස්ථවිරයෙන් රාජානුග්‍රහය ලබාගෙන තමයි අන්තිමට පරිහානියට පත් වුණේ. ඒකයි අර බැලු බැලමට සමෘද්ධියක් පේන්නේ. දේවදත්ත ස්ථවිරයෙන්ුත් වෙනම ශාසනයක් පිහිටුවාගෙන බොහොම මේ ලොකුවට පටන් ගත්තා. නමුත් අන්තිමට පොළොව පලාගෙන නිරයට ගියා කියලා සඳහන් වෙනවා. ඒකයි අර එතනත් අර මේ ගාථාවෙත් කියුණේ. තමා අත්ථ ගඤ්ඤාය පල්ලති. යම්කිසි කෙනෙක් වැරදි දෘෂ්ටියක්, පාප දෘෂ්ටියක් මුල් කරගෙන මේ සම්බුද්ධ ශාසනයේ වටිනාකම් වලට පහර දෙනවා නම් අන්නේ භික්ෂුවගේ යම් සමෘද්ධියක් ඇති වුණොත් ඒ සමෘද්ධිය ඇත්ත වශයෙන්ම අර කිව්ව කේල් ගහ පීදුනා වගේ, උණ ගහ පීදුනා වගේ, බට ගහ පීදුනා වගේ, කොටළු දෙන ගැබ් ගත්තා වගේ තමාගේම විනාශයට වුණයක් කියලා. ඒකයි එතන බුදුරජාණන් වහන්සේ දක්වන ධර්මතාව. අපි කල්පනා කර ගන්න ඕන ශාසනික වටිනාකම් තේරුම් ගන්න ඕන මේ අනුපදේශනාව අනුපිළිවෙලේ දාය දේශනාව පිළිබඳ කථාන්තරය ඉතාමත්ම වැදගත්. බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ ඒ ශ්‍රාවකයාගේ සිත ක්‍රමක්‍රමයෙන් ඒ දාන කතා, සීල කතා ආදී ඒවායින් පටන්ගෙන ඒවායේ ගුණධර්ම ඒ මට්ටමින් ඇති ආනිසංස තමයි සර්ග කතා වලින් පෙන්වුම් කරන්නේ. දෙව්ලෝ උත්පත්තිය ලබන්න පුළුවන්. නමුත් එතනින් සෑහීමකටපත් වෙන්න එපා. මොකද හැම දෙයක්ම අනිත්‍යයි. ත්‍රිලක්ෂණයේ අනුව බලනකොට ඊළඟට දෙව්ලොව සැපත පවා අන්තිමට සමහර විට අපායටත් යන්න පුළුවන් එතනින් ඇවිල්ලා. පින ඉවර වෙනකොට. ඒකයි ඒ වගේම ඒවා ඒ කාම පංචකාම සම්පත්තිය තිලාමක බව කෙලෙස් උපදවන ස්වභාවය ඒවා පෙන්නුම් කරලා දීලා ඔන්න ඊළඟට නෙක්ඛම්මයට යොමු කරනවා. එතකොට අපිට හිතා ගන්න තියෙන බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ලෝකය වඩන්න නෙවෙයි, ලෝකයෙන් නැතර කරවීමටයි, මේ සත්‍ය ලෝකයෙන් නැතර කරවීමටයි. ඉතින් ඒකයි දැන් බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා, හීනං ධම්මං නසේවෙය්‍ය පමාදේන නසංවසේ මිච්ඡාදිඨින් නසේවෙය්‍ය නසියා ලෝක වඩනෝ කියලා. මේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ලෝකයා අනුගමනය කරන්නේ ඉතාමත්ම පහත් මිත්‍යා දෘෂ්ටි. එබඳු ඒ හීන වූ දෘෂ්ටි අනුගමනය කරන්න යන්න එපා. ඒ වගේම ප්‍රමාදයට වැටිලා ජීවත් වෙන්න එපා. මිත්‍යා දිට්ඨින් නැසේවි මිත්‍යා දෘෂ්ටිය ඇසුරු කරන්න එපා. ලෝක වඩන්නේ බවට පත් වෙන්න එපා. ලෝක වැඩිම කියලා කියන්නේ මොකද්ද? මෙච්චර කාලය කරේ සංසාරයේ වැඩිම කියලා කියන්නේ ලෝක වර්ධනයයි. එතකොට ඒ කියන්නේ සසර දුක් වැඩිම. නමුත් ලෝකයා ඒ දිහා බලන්නේ, මේ ශාසනය දිහා බලන්නේ ඇතැම් අය මේ කාලෙත් ඉන්නවා. සංඝයා වහන්සේලා යම් යම් පිරිස් නිවන් පැත්තට යොමු කිරීම ගැන බය වෙන අයත් ඉන්නවා. එක පැත්තකින් ජනගහන ප්‍රශ්නය පිළිබඳව ඒව ගැනත් හිතලා වෙන්නේ නැති, කොහොම හරි මේ පිරිස අඩුවේය කියලා ওই විදිහට අනියම් බියකුත් ඇති කරගෙන තියෙනවා. ඉතින් එතෙන්දි තමයි අපිට හිතන්න තියෙන්නේ, දැන් ඒක අර උපමාවකටත් අපි යම් අවස්ථාවක දක්වලා තියෙනවා. ජනම් කිසි ආරෝග්‍ය ශාලාවක ඒකේ ලෙඩුන් හැමදාම තියාගන්න ඕනේ ඒකේ වැඩ කරන දොස්තර උපස්ථායක ආදීන්ට හැකියාව ලබා දීම සඳහා කියලා හිතුවොත් ඒක අර වැරදි දෘෂ්ටි කෝණයක්. ආරෝග්‍ය ශාලාවක පරමාර්ථය වෙන්න ඕනේ හැකියතා කික්මනින් මේ ලෙඩුන් සුව කළා ඉවත් කිරීමයි. ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේටත් ලෝකයේ දිහා බලනකොට පෙනුනේ, මේ ලෝකය මහා ලෙඩකට ගොදුරු වෙලා ඉන්න, සංසාර ලෙඩට කෙලස් ගඩට ගොදුරු වෙන්න පිරිසක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය හැකි හැම කොයි හෝ උත්සාහයකින්, කොයි හෝ උපක්‍රමයකින්, උපාය මාර්ගයකින් මේ ලෝක සත්‍යයේ අතීත පින මතු කරලා දීලා භාවනා පැත්තට යොමු කරලා ඒ හිත බුදුරජාණන් වහන්සේටවත් බෑ කිසිම කෙනෙක් සසරින් මුදවන්න අරගෙන යන්න. නමුත් බුදුරජාණන් වහන්සේට වෙන කෙනෙකුට නැති ශක්තියක් තිබුණා. ඒ සත්‍යයාගේ අතීතයේ එක්තැන් වෙලා තියෙන චිත්තසංතාන එක්තැන් වෙලා තිබෙන ඒ කර්ම ශක්තියින් දැකලා ඒවා අනු අවස්ථානුකූලව පිහිට වෙමින් නිසි කර්මස්ථානය දෙමින් නිසි උපදේශය දෙමින් නිවනට යොමු කරන්න අනිත් අයටත් අනිත් ශ්‍රාවකින්ටත් වඩා. ඒකට තියෙනවා අපි බුදුරජාන් වහන්සේ පිළිබඳව අපි ප්‍රකාශ කරනකොට මහා කරුණා සමාපත්තිය කියලා හැම කියන්නේ. ඒ මහා කරුණා සමාපත්තියට සමවැදුණා කියලා කියන්නේ දැන් මේ කාලේ හැටියට කියනවා නම් බුදුරජාන් වහන්සේට ඒ වෙලාවට උදෑසන පෙනෙනවා තමන්ගෙන් ප්‍රතිකාර ගන්න ඉතාමත්ම සුදුසු ලෙඩ. තමන්ගෙන් ප්‍රතිකාර නොගත්තොත් ආයිත් සමහර විට දීර්ඝ කාලයක් සසරේ යට යනවා කියලා ඒ වෙලාවට පිහිට වෙන්නයි බුදුරජාන් වහන්සේ මහා කරුණා සමාපත්ති ඥාණයෙන් ලෝකේ බලවදාරී. ඒ අවස්ථාවේ ඒ දවසට පිහිට වෙන්න සුදුස්ස. පිහිට වෙන්න කිව්වේ අර සසරින් මිදීම. ඒක නිසා තමයි අපිට හිතා ගන්න තියෙන්නේ. ඒ අර බමුණන් වගේ එහෙම මිත්‍යා දෘෂ්ටික අය තමයි හිතන්නේ මේ ලෝකයේ වැඩිම සඳහා. අපි හැමතිස්සෙම අන්න අර හාය තෙරුන් හිතුවා වගේ දාන කතාවයි සීල කතාවයි තුල අපේ පිරිස රඳවගෙන ඉන්න ඕන කියලා හිතුවොත් ඒක අර වැරදි දෘෂ්ටියක්, පාප දෘෂ්ටියක්. මේ ශාසනයේ ධර්මදේශනාවේ පරමාර්ථය විය යුත්තේ ඒ ශ්‍රාවකයා ක්‍රමක්‍රමයෙන් අර අපි කලින් කිව්ව ආකාරයට උත්තරුත්තරින් පණීතං ඉහළින් ඉහළට වඩ වඩාත් සියුම් ධර්මය කරා යොමු කිරීම. ඒක තන කරඳවා ගැනීම නෙවෙයි. ඒකටයි අනුපිළිවෙල කතාව කියන්නේ. අනුපිළිවෙල ඇතැම් අවස්ථාවල අපිට දේ ධර්මයේ සඳහන් වෙන සිද්ධි වලින් පෙන්නනවා. බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරන තැනට පැමිණෙන්නේ සමහර විට කිසිම බණපදයක්වත් නොඇසු උගත්කමක්වත් නැති කෙනෙක්. නමුත් බුදුරජාන් වහන්සේගේ දේශනා විලාශය කොයිතරම් ආශ්චර්යවත්ද කියතොත් එහෙම නැත්නම් අපි හිතමු හිඟන්නේ කන්නේ අන්තිම හිඟන්නේ ඒ අය ඒ හිඟන්නට දෙන්න තරම් දෙයක්වත් නැහැ. නමුත් අර අපිට හිතා ගන්න තියෙන දාන කතාව කරන අවස්ථාවේ පුදුම විදියේ දානීය ආනිසංස පක්ෂය ඒ තැනැත්තාට හිතට කාවදිනව ඇති. ශීලයේ ආනිසංස කියනකොට අර නිල වශයෙන් ක්‍රමානුකූලව ශීලයක් නුදුන්නත් Tamanne ඒ ශීලය අදිෂ්ඨාන කරගන්නව ඇති. අපිට එහෙම හිතන්න තියෙන්නේ. ඒ විදිහට සිත සකස් වීගෙන යනකොට තමයි බුදුරජාන් වහන්සේ උන්නේ චතුරාර්ය සත්‍ය දේශනාව. ඒකට අර සම්බුද්ධ චාරණ බුදුරජාන් වහන්සේලා විසින්ම ලෝකයාට හඳුන්වා වදාලා ඒ වටිනාම ධර්මය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කියන්නේ. ඒකට ඒ දුක්ඛ සත්‍යයම තමයි මේ පින්තුන් කොටිකුත් අහලා තියෙන්නේ. උපතත් ඇතුළු උපත ජරාව ව්‍යාධිය ওই විදිහට දුක ගැන කියාගෙන ගිහිල්ලා එතනින් ඉවර කරන්න බැරි නිසායි බුදුරජාන් වහන්සේ දුක්ඛ සත්‍ය විග්‍රහයදී ප්‍රකාශ කළේ සංකිට්තේන පංච උපාදානක් හඳා දුක්ඛ සැකෙමින් කියතොත් සැකෙමින් කියන්නේ මොකද්ද දිගින් කියලා පිරිමහන්න බැරි නිසා. ජාතිය දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය දුකක් කොහොම හෝම කියලා. නමුත් බොහෝ විට මේ කාලේ නම් ඇතැම්ම අය ඔන්න ඔය ටික විතරයි එිනුත් ජාතිය දුකක් කියලා කියන්නේ නැහැ සමහර අයට. අපිට මේ උපන් දින උත්සව පවත්වන තරම් වටිනා දෙයක්. ගෙදරකට දරුවෙක් උපන්නා කියන එක මේ බොහොම ලොකු උත්සව අවස්ථාවක් හැටියට සැලකන්නේ අඬාගෙන උපදින්නේ. නමුත් ඒ ලොකුවට සැලකන්නේ මව්පියෝ. ඉතින් අන්න ඒ විදිහට ජාතිය පවත් එකක් දුකක් ඉන්නේ. ව්‍යාධි දුක හැම එකක් මොහොම කියලා එතනින් ඉවර වෙන්නේ. ඒක කියන්න කියලා නිම කරන්න බැරි නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. මේ රූප ගොඩ, වේදනා ගොඩ, සංඥා ගොඩ, සංස්කාර ගොඩ, විඥාන ගොඩ, මේ හිති ගොඩ, ඉතිවිලි ගොඩ මේ හැම එකක් තුලම තියෙන්නේ අර දුක් දෙන ස්වභාවයයි. ඒවායේ අනිත්‍යතාව නිසාම ඒවායේ කිසිම ස්ථිර සපතක් නැහැ. ඒවා යදනිච්චන් තන් දුක්ඛන් කිව්වාගේ එක දුක් ස්වභාවය, විපරිණාම ස්වභාවය තිබෙනවා. ඒක නිසා මම මේ මාගේ කියලා ගන්න බෑ. මේක තනිකර ගොඩවල් පහක් පමණයි. අල්ලාගෙන ඉඳීම නිසාමයි මේ බර නිසාමයි මේ අපිට මේක දුකක් හැටියට තියෙන්නේ. අතහරින්න අතහරින්න මේ සැහැල්ලුව තුලින් සැනසීම දැනෙනවා. ඒක සම්පූර්ණයෙන්ම අතහැරීමයි. ඒ අතහැරීම කියලා කියන්නේ අතින් අල්ලා වීසි කිරීම නෙවෙයි. ඒක ප්‍රඥාව තුලින් මේ වායේ නිස්සාරත්වය දැකලා ඒකට තමයි අර නෙක්ඛම්මේ ආනිසංස කියලා කිව්වේ. අර සසර කල කිරීමත් එක්කම එන්නේ මේ වායේ නික්මීම, මේ වායේ නිවත් වීම, අතහැරීම. ඒ පිළිබඳව කිවන ඒ තෘෂ්ණාව නැති කර ගැනීම හැමැත්තයි එතන තියෙන. ඒකට අර පහනාරාමෝ කියලා කිව්වේ. එතකොට ඒ යම් අවස්ථාවක මෙතෙක් මේ දැඩිව මමයේ මාගේ කියලා අල්ලාගෙන සිටින ඒ පංචස්කන්ධය අතහැරුණා නම් අර නුවණින් දැකලා මේ වායේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අන්නේ අවස්ථාව තමයි ඔය ඵල සමාපත්තිය ආදී වශයෙන් දක්වන්නේ. එතකොට ඒක මිලවම ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි නිවන කියලා කියන්නේ. ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීම ශාන්ත ප්‍රණීත අත්දැකීමක් නිසා ඒක පරම සැපත කියලා කියන්නේ. අමුතු ලෝකයක ගිහිල්ලා අමුතු තැනක අමුතු දිව්‍ය ලෝකයක් වගේ දෙයක් නෙවෙයි. මිලවම මේ බුදුජාන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරේ අතීතයේ ශ්‍රේෂ්ඨ සංඝයා වහන්සේලාත් ඉන් මෑත ඒ සංඝයා වහන්සේලාත් ප්‍රත්‍යක්ෂ කරගත්තු ඒ උතුම් නිර්වාණ ධාතුව කියලා මේ අමුතු වචනයෙන් දැක්ුවත් එතන කියවෙන්නේ අන්න අර අවිද්‍යාවත් තෘෂ්ණාවත් නැති වුණු අවස්ථාවේ සිටී ඇති සංසිඳීම් සුවය. විඳීම් සුවය නෙවෙයි සංසිඳීම් සුවය. ඕකයි එතකොට අපේ පරමාර්ථය විය යුත්තේ. එතකොට හැම ධර්මදේශකයෙකුගේම පරමාර්ථය විය යුත්තේ අන්න ඒ කොතනින් පටන් ගත්තත්, දාන කතාවෙන්, සීල කතාවෙන් පටන් ගත්තත් අවසාන කරන්න තියෙන්නේ අපි මෙන්න මේ බුදු කෙනෙක්ගෙන් පමණක් අපට ලැබෙන මේ පණිවිඩය වන චතුරාර්ය සත්‍ය දේශනාවට යොමු කරලා ඒ තුල ඒ ඊට අදාළ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපත්තියට යොමු කිරීම තුලින් යම් කෙනෙක් තමන්ගේ ශක්තිය යොදලා මේ ධර්මය සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් තමන්ටම මේ ධර්මයේ මේ සංසාර දුක කෙලවර බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ අවස්ථාව ළඟා කර දැනීමෙන් දීමයි හැම ශ්‍රේෂ්ඨකුණියන් පරමාර්ථය වියුත්ති. එතකොට මේ පින්න තුනත් සලකා ගන්න ඕන. අපි අද බොහෝ අවස්ථාවල් ප්‍රකාශ කරන ආකාරයට දානීය පවා කරන්න ඕනේ, දන් දීම පවා අර චිත්තාලංකාර චිත්ත පරික්ඛාරත්තං දානන්දේති කිව්වා වගේ සමත විදර්ශනා වැඩිවීමෙන් සිත අලංකාර කර ගැනීමට සිත වඩා ගැනීමේ අදහසින් දෙව්ලොව සැප සඳහා නොවේ. ඒ වගේම ශීලය කියන එකත් ඒක මේ සමාජයේ මේ ගුණධර්ම ආරක්ෂා කර ගැනීම කියන ඒ විදිහේ බාහිර අදහසකින් නෙවෙයි තමන්ගේ මේ සමාධියට පදනමක් සපයා ගැනීම කියන ඒ සීලයත් ඒ විදිහටම නිවන් අරමුණු කරගෙන රකින්න ඕන. අන්න ඒ විදිහට එතකොට දානියත් සීලයත් ඒ දෙක පවා අපි අර කියාපු අනුපිළිවෙල කතාවට අනුකල්පනා කරලා බලනවා නම් ඒවත් නිවන්ට උපකාර කර ගන්න ඕන. එතකොට මේ අද දින යම් මේ පින්වත් පිරිස ඒ දාන සීලාදී ඒ පින් යම් පින්කම් කරගත්තනම් සීලය ආරක්ෂා කර ගැනීමත් ඒ භාවනා රැකීමත් මේ හැම දෙයක්ම මේ පොහේ දවසට විශේෂ ප්‍රතිපත්තීන් දිනදා ගිහි ජීවිතයේදී කරගන්න බැරි වුණු ටික මෙවැනි අවස්ථාවකවත් වඩා උත්සාහවත්ව කිරීමයි මේ පොහේ දවසේ මේ වැඩසටහනක් තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකෝර අපි හිතනවා මේ පින්වතුනුත් ඒ අද දවසේ විදිහට තමන්ගේ ජීවිතයට අර නිවනට ලංවීමට උපකාර වන ගුණධර්ම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා මේ ඉන්ද්‍රිය බල වශයෙන් දැක්වෙන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වශයෙන් දැක්වෙන ගුණධර්ම දිනු කර ගැනීමට උපකාර වන කාරණා එකතු කරගත්තා කියලා විශේෂයෙන් මේ ධර්ම දේශනාවත් එකටම උපකාර කර ගන්න ඕන. මෙතෙක් මේ ධර්ම ශ්‍රවණානිසංසයෙන් රැස් කරගත්තු කුසල සම්භාරයක් ඒ සියල්ල උපකාර කරගෙන මේ පින්නතුන්ට තමන්ගේ නිවනට යම් බාධක ධර්ම ඇතොත් ඒවා දුරු කරගෙන උපකාරක ධර්ම ලඟා කරගෙන ඉක්මනින්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදින ඉතින් අමා මහ නිවන් සාක්ෂාත් කරගැනීමට මේ කුසල ශක්තියත් හේතු වාසනා වේවා කියන කොටේ වගේම මේ යම් තාක් අවිචේ සිට අකනිට දක්වා වූ තම තමන්ගේ ඥාතීන් ඇතුළු සත්ත්ව කෙනෙක් ඇතොත් මෙවැනි අවස්ථාවක මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණ මේ කුසල ආංශ අනුමෝදන් වීමට ඒ අනුමෝදන් වීම තුළින් ඒ අයත් කල්යාණ මිත්‍රා පිහිට ලබාගෙන ඉක්මනින්ම ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුක කෙලවර කළ උතුම් අමා මහ නිවන් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් සිදු කරනවා. එතාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා රුච්ඡන්තු අමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා අභිවාදන සීලස්ස නිච්ඡං වර්ධා සුචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධං කීයායුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති විච අතෝ නිබ්බාන සම්පත්ති ඉන්නාතේ සමුජ්ජති.
ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.